डॉक्टर सुप्रत पाटी अपने अंगहारवाद अभिनेत्री ने मुझे तो हम हम साथ अच्छा वारा पढ़ना सुधा मिलने यदा तापे करे अनुकंपा वे अपने कल्याण मित्र स्वामी भगवान से संबंध रही स्वामी भगवान से पादर नमस्कार सामते ना विनो इंका गौरव जरगण वगे मैं सकता संविधान आचार रविगे मेतुमा इतमत संबंध वे मंगी अभी हेतुवत्म गौरव श्रीपत्मी स्वामी दास आराधना करना मैं सकता आरंभ कर दिशा
හොඳයි සියලු දෙනාට පෙරවන් සරණයි. අද දවසේදී දින කිහිපයකට විතර පස්සේ තමයි මේ වැඩසටහනට පෞද්ගලිකව මට සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් කතා කරගෙන ආව මාතෘකාවම දිගට පවත්වාගෙන යන්න අදහස් කළා. ඒ අනුව පච්චේ පච්චුප්පන්න සූත්‍රය ආශ්‍රයෙන් මගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේ පවත්වපු දේශනයක් ඇසුරෙන් ලිපියක් හැටියට සාකච්ඡා කරන ගමේ බලාපොරොත්තු වුණේ සස්නාද මහත්මයා ඒ කාරණය ස්ක්‍රීන් එකේ පින්වත් හැම දිනාටම පැහැදිලි වෙන්න ඒ පච්චේ පච්චුප්පන්න සූත්‍රයට අදාළව වීඩියෝ එකක මේ පෙන්නාවි. ඒ ඇසුරෙන් අපේ සාකච්ඡාව පවත්වන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම පුංචි කාරණයක් මතක් කරන්න ඕන පින්මුතුනේ. ඒ මතක් කරන කාරණය තමයි පුංචි උපමාවක් කියන්න කල්පනා කරා. පින්වත් ඔබ අහපු උපමාවක් වෙන්නට ඕන. අපි දන්නවා සරු බීජයක් ගත්තට පස්සේ ඒ සරු බීජයේ සරු වූ පමණින්ම ඒකින් නැවත අස්වැන්නක් ලබා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මං පුංචි එකට ගන්න වී ඇටයක් ගනිමු. දැන් අපිට වී ඇටයක් කියන දේ බොහොම ශස්ත්‍රීක සරු වී ඇටයක් වෙන්න පුළුවන්, වී බීජ වෙන්න පුළුවන්. අපිටම අටුවක දාලා තියෙනවා වී බීජ ටික, වී ඇට. එතකොට මේ අටුවේ තියෙන වී බීජ ටික, වී ඇට ටික බොහොම ශස්ත්‍රීකයි. ඒ වගේම පැලවෙන ගතියෙන් යුක්තයි, පැලවෙන සුදුසුයි. අන්නේ අටුවේ තියෙන බීජ අටුවක තිබුණ පමණින්ම කවදාවත් ඒක පැලයක් වෙන්නේ නැහැ. ඒකින් අස්වැන්නක් ලබා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. පොළොවට බහින්නම වෙනවා. පොළොවට බහින්නම වෙනවා. එතකොට මේ මහ පොළොවට, ඒ කියන්නේ සුදුසු පරිසරයකට ආ යුතුමයි, ශේෂ්ත්‍රයක වැපිරිය යුතුමයි. ශේෂ්ත්‍රීක වැපිරුවාට පස්සේ තමයි අපට අවැසි වන අස්වැන්න ලබාගත හැක්කේ. ඉතින් ඒ නිසා පින්වත් හැමදෙනාටම යෝජනා කරන කාරණේ තමයි අපි දැන් මෙතන ඉන්න පින්වතුන් ගොඩාක් ධර්මීය කාලාන්තරයක් තිස්සේ අහන පින්වතුන් ඉන්නේ, කාලාන්තරයක් තිස්සේ අධ්‍යයනය කරන, ගවේෂණය කරන, ඒ වෙනුවෙන් කැමැත්තක් රුචියක් දක්වන පිරිසක් ඉන්නේ. ඉතින් ඒ නිසා මේ හැමදෙනාම ධර්මීය කාරණාවන් අපි මේ කියන්නේ ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම ඉගෙන ගන්න අතරතුර සාකච්ඡා කරනවා, ප්‍රගුණ කරනවා, දැනුම සුතයක් හැටියට නිර්වද්‍ය කරගන්නවා. මේ කටයුතු කරන එක හරියට අර ශස්ත්‍රීය බීජයක් වගේ, සරු බීජයක් වගේ. හැබැයි සරු බීජය සරු බීජයේ උපයෝගීත්වය තියෙන උපයෝගීතාවයක් එන්නේ ශේෂ්ත්‍රයක වැපුරුවොත් විතරයි. දැන් මේ උපමාව ගත්තට පස්සේ අර ශේෂ්ත්‍රයේ හැටියට මම අදහස් කරන්න තිබුණේ අපේ ජීවිත අත්දැකීම්. දැන් අපි ධර්මය අහනවා, සූත්‍ර ධර්ම ප්‍රගුණ කරනවා, විවිධ දේශනා අහනවා, විවිධ පරයායන් අහනවා, විවිධ විදියට එන්න 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 මේ හැමදෙනාගේම දහම් දැනුම පෘතුල වෙලා තියෙනවා, තියුර වෙලා තියෙනවා. හැබැයි ඒ සරු බීජය අධ්‍යක්ීම් ලෝකයක් එක්ක අපි වඩන්නට ඕනේ. ඉතින් ඒ නිසා අපි අපේ ජීවිත කාලය මහා ලොකු කාලයක් නෑ. ඉතින් මේ ලැබූ ජීවිතයේදී අපි කාලයක් වින් කරගන්න ඕන මේ වෙනුවෙන්. පින්වත් ඔබට පරයන්ගේකට වාඩි වෙලා කරන භාවනාව පැත්තකට යන්න පුළුවන්කමක් තියෙනවා නම් පරයන්ගෙම වෙන්න ඕන නැහැ. කෙනෙකුට පොඩ්ඩක් අපහසුතාවයක් වෙනවා නම් පුටුවක වගේ වාඩි වෙලා පහසු ඉරියව්වක ඉඳගෙන අර මේ තමන්ගේ පැත්තට අවධානය යොමු කරන ගන්න හුස්මට වෙන්න පුළුවන්, ඇහෙන ශබ්දයකට වෙන්න පුළුවන්, ශරීරයේ දැනෙන දැනීමකට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් හිතට ගලාගෙන එන අරමුණු පැත්තට වෙන්න පුළුවන්. ආන්නේ කාරණා දිහා අපිට පුළුවන්කම ලැබෙන්න ඕන පින්මුතුනේ අවධානයකින් අර කරුණු විමසීමකට ලක් කරන්න. ඒ කියන්නේ සරලව ඔය මම කියපු කාරණාව වචන දෙකකට ගත්තොත් දර්ශනය හා චරණය කියන දෙකම. දර්ශනයක් තේන්නත් ඕන. ඒ කියන්නේ අපිට හැදිච්ච කෝණයක් තේන්නත් ඕන. අපි පෙළදහම ආශ්‍රයෙන් විවිධ දේශනා ඔස්සේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා කල්යාණ මිත්‍රයෝ හුවා දක්වන ඉස්මතු කරන කාරණාවන් පිළිබඳව තමන්ගේ වැටහීම් ස්වභාවයෙන් ඉස්මතු කරගන්න කාරණාවන් අන්න ඒ දේවල් දර්ශනීය පැත්තට අදාළ වෙනවා. දර්ශනීය පැත්ත චරණීය පැත්තටත්, ඒ චරණීය කියන්නේ හැසිරීම කියන පැත්ත, හැසිරීම කියන කියන්නේ අපේ ජීවිතයේ පැත්තෙනුත් ඒක ඉස්මතු කර කර බලන්නට යොමු වෙන ඕන. කියන්නේ හැදිච්ච කෝණේ යෙදිච්ච කාරණාවන් ජීවිතයේ අත්දැකීම් දිහා බලන්නට යොමු වෙන්නට ඕන. හැබැයි මෙතනදී අර දැන් ශාස්ත්‍රයක වපුරන්නට වටින්නේ සරු බීජ තමයි. හැබැයි අපි හිතමු බොල් බීජ තියෙනවා කියලා. අපි බොල් බීජයක් අරගෙන ඒක කොයි තරම් සරුපසක් තිබුණත්, හිරුවෙලිය වැටුණත්, ජලයේ සැපයුවත්, සරුපස පොහොර තිබුණත්, මේ මොන පාරිසරික සාධක තිබුණත් බොල් බීජයක් නම් ඒක අසන බලාපොරොත්තු වෙන්න බෑ. සරු බීජයක් වුණත් වපුරන්නේ නැත්නම් අසන්නක් බලාපොරොත්තු වෙන්න බෑ. වැපුරුවත් බොල් බීජයක් නම් අසන්නක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අර ඒ නිසා සිහිපත් කරේ හැබැයි සරු බීජය සුදුසුයි වැපිරීම සඳහා. ඒ නිසා පින්වත් ඔබට මේ අවවාදේ මට දී ගන්නා ගමන්ම පින්වත් ඔබටත් අපි කවුරුත් උත්සුක වෙමු මේ පැහැදිලි කරගන්න කාරණාවල් අපේ ජීවිත අත්දැකීම් ඔස්සේ විමසන්න යන්න. අන්න එතකොට ඉතින් ජීවිතේ පැත්තර දාලා මේ හොයනකොට විමසනකොට උපකාරීත්වයක් ලැබෙනවා. ආපහු අපි අර අපේ දැක්ම තීව්‍ර කරගන්න, දැක්ම තීව්‍ර කරගන්න කියන්නේ දර්ශනයේ පැත්තර. දර්ශනයට අදාළ කාරණාවන් චරණයේ පැත්තර උදව් වෙනවා. චරණයට අදාළ කාරණාවල් දර්ශනය පිරිසිදු කරගන්න උපකාර වෙනවා. ඒතොර දර්ශනය තීව්‍ර කරගන්නා ගමන් දර්ශනයට අදාළ පැත්ත තීව්‍ර කරගන්න ගමන්, මුවහත් කරගන්න ගමන් අපි අර චරණයේ පැත්තට යොමු වෙන්නට ඕන. ඒතකොට චරණයට හුදෙක්ම චරණයේ පැත්ත විතරක්ම මදි, චරණයේ පැත්තට දර්ශනීය ප්‍රයෝගීත්වය බෙහෙවින්ම උපකාරශීලී වෙනවා. ඉතින් අර ඒ නිසා ඔන්නෝයි කාරණේ පොඩ්ඩක් ඔළුවට අපි ගනිමු. අවවාදයක් හැටියට තම තමන්ට අවවාදයක් කරගනිමු. සරු බොල් බීජයක් ශ්‍රේෂ්ත්‍රයක වපුරාට අස්සෙන්නක් බලාපොරොත්තු වෙන්න බෑ. සරු බීජයක් වුවද ශ්‍රේෂ්ත්‍රයක වපුරන්නේ නැත්නම් අස්සෙන්නක් බලාපොරොත්තු වෙන්න බෑ, ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා ඒ උපමාව උපමේය පැත්තර ගත්තේ මම. හරියට සරු බීජයක් දර්ශනය වගේ දර්ශනයේ තීව්‍රතාවය ආයේ ජීවිතයේ ඔස්සේ ඒක විමසීමකට යා යුතුයි. ඒක චරණයේ පැත්තට. ඔබ ඔක දර්ශනීය එකක්, චරණයේ එකක් කියලා දෙකක් හැටියට ගන්නත් එපා. ওই දෙකක් හැටියට ගන්නත් එපා. ওই ඒ කියන්නේ දෙකක් හැටියට ගන්නත් එපා. ඒක විමසීමමයි. විමසන්න ජීවිත අත්දැකීම් ඔස්සේම තමයි විමසන්න වෙන්නේ. ආන්නේ දීතේ උකහාගත්ත, පිරිපහදු කරගත්ත, පිරිසිදු කරගත්ත අපේ දැනුම් පද්ධතිය විමසීම පැත්තට අපේ ජීවිත අත්දැකීම් ඔස්සේම තමයි යා යුත්තේ යොමු වීමක් හැටියට. මේ කාරණේ සිහිපත් කරමින් අපි පච්චේපච්චුප්පන්න සූත්‍රයට යමු. මට මතක විදිහට මේ කලින් සතියකදී යම් කොටසක් කළා. නමුත් මං දැන් කලක් ගත වෙච්ච නිසා ඒක මුලින් ඉඳලා කියවගෙන යන්නම්. ඊට පස්සේ අපිට අදාළ තැනට ආවට පස්සේ එතන ඉඳලා අපි එතන ඉඳලා අපි පොඩ්ඩක් මෙහෙම කියවගෙන යමු. හරි. පටිච්ච සමුප්පාදංච වෝ භික්ඛවේ දේසිස්සාමි පටිච්ච සමුප්පන්නේච ධම්මේති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, මැදින් පුර පසළොස්ස පොහොය දිනේදී ඔබ සෝදානම් වෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ගම්භීර උතුම් දහමක් ශ්‍රවණය කරන්න. පින්වතුනි, මේ ලෝකයේ පහළ වන අසාමාන්‍ය උත්තම රත්නය තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ අසාමාන්‍ය උත්තම භාවය වෙන්නේ මේ ලෝකයාට අවබෝධ කර ගැනීමට උපකාර වන විදිහට ඒ ඒ කෙනාගේ හිතන කතාව අනුව දහමක් පෙන්වලා දෙන එක. සම්බුද්ධත්වයේ විශේෂත්වය යන්නේ එකයි. ඒ ඡේදයෙන් කිව්වා බුදුරජාණන් වහන්සේ නමකගේ විශේෂත්වය වෙන්නේ මේ අසමාන් කියන්නේ ලෝක හිතන කියන්නේ ලෝකේ ජීවත් වෙන කෙනෙක්ගේ හිතන රටාවකට දහමක් ඉස්මතු කරලා මගක් පෙන්වලා දෙන එක තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ විශේෂත්වය කියලා ඒ ඡේදයෙන් කිව්වා. පසේ බුදුරජාණන් වහන්සේ ස්වයං වූ ඥානයෙන් අවබෝධ කරගෙන බුද්ධත්වයට පත් වෙනවා. රහතන් වහන්සේ ධර්මයක් අහලා උතුම් අරහත්ත්වයට පත් වෙනවා. එතකොට ඔය කරුණු දෙකම බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒ කියන්නේ ස්වයං වූ ඥානයෙන් එතන ස්වයං වූ නෙවෙයි ස්වයං වූ කියලා නිර්වද්‍ය විය යුතුයි. ඒ කියන්නේ ස්වයං වූ ඥානයෙන් ධර්ම අවබෝධ කර ගැනීමත් අරහත්ත්වයට පත් වීමත්. එතකොට ඔය කරුණු දෙක තවත් වූ ලෝකයේ අයට තියෙනවා. ඒ තමයි අරහත්ත්වය කියන රහතන් වහන්සේලාගේ විමුක්තියයි පසේ බුදුරුන්ගේ විමුක්තියයි වෙනසක් නැහැ. තනියම අවබෝධ කරගත්තා කියන කාරණාව එක ගත්තහම බුදුරජාණන් වහන්සේ පසේ බුදුන් වහන්සේ එහෙමමයි. හැබැයි වෙනස විශේෂත්වය තමයි අවබෝධ කරගත්ත දහම තව කෙනෙක් හිතන ක්‍රමයකට හිතන්න ඕන විදියට උපකාර වන කරුණු ඉදිරිපත් කරමින් ධර්මයක් දේශනා කිරීම. මේක සම්බුද්ධ සූත්‍රයේ පැහැදිලි වෙනවා. මග්ගඤ්ඤු මග්ගවිදෝ මග්ගකෝවිදෝ කියලා වචනයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මාර්ගය අවබෝධ කරගත්තා. ධර්මයට දක්ෂයි. මාර්ගය දේශනා කරනවා. එතකොට ධර්මය කියලා දෙනකොට ඉස්මතු වෙන්නේ මාර්ගයක් ක්‍රමයක්. දැන් ඒ ඡේදයේදී අවධාරණය කරලා කියලා දුන්නා බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ අවබෝධයේ සමානයි. විශේෂත්වයක් නැහැ. එතකොට වෙනත් කෙනෙකුගේ මාර්ගෝපදේශකත්වයෙන් තොරව තනිවම අවබෝධ කර ගැනීම බුදුරජාණන් වහන්සේගේ පසේ බුදුරජාණන් වහන්සේගේ සමානයි. තනිවමයි අවබෝධ කරගන්න. ඒ විශේෂත්වයක් නෑ 아무තු. හැබැයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු පියාණන් වහන්සේ නමකගේ බුදුරජාණන් වහන්සේ නමකගේ විශේෂත්වය තමයි හිතන්න පුළුවන් කෙනෙකුට එයා හිතන විදියට ඒ හිතීමට අනුරූපව මාර්ගයක් ඉස්මතු කරලා දෙන එක කියලා සම්බුද්ධ සූත්‍රයේ අවධාරණය කරනවා කියලා ඒ ඡේදයේදී කිව්වා. හොඳයි, අපි ඊළඟ ඡේදයට යමු. මෙන්න මේ වගේ අසාමාන්‍ය දහමක් ඉතාම සැහැල්ලුවට ඉතාම සරල ක්‍රමයකට මේ ලෝකයේ ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. පුළුවන් විදියකට පහත් මට්ටමකින් පෙන්වන්න උත්සාහ කළාට එතන එවැනි ස්වභාවයක් නෙවෙයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වටහා ගන්න අවශ්‍ය ප්‍රධානතම කාරණාව විචක්ෂණශීලී හැකියාවයි. ප්‍රධානතම කාරණාව ඒක. ඒ විචක්ෂණශීලී හැකියාවෙන් යුක්තව ජීවිතය ගත කරනකොට එයාගේ හිතේ කැමැත්තක් ඇති වෙනවා ලෝකයේ තුල ජීවිතය ගත කරද්දී ඉතාම සුන්දර ජීවිතයක් ගත කරන්න. මොකද හේතුව ලෝකේ ගෝචර වෙන සියලුම දේවල් ලැබෙන හැම දෙයක්ම ඒකේ පැනපදියම් වෙලා වින්දනයක් ලබන ස්වභාවය සත්‍ය නොවන බව, ඒ වින්දනයක් ලබන ස්වභාවයේ ස්ථිර නොවන බව වටහා ගත්ත තැනකදී ඒක හා එකතු වී ඉන්න කැමති නැහැ. ලෝකයේ පැවැත්ම පිණිස, පවතින උපකාර පිණිස යම් යම් දේවල් කරන්න පුළුවන්. හැබැයි ධර්මයේ පිළිබඳව වැටහීම එක්ක බලනකොට ලෝකයේ තියෙන සෑම දෙයක්ම පවත්වන්නට පුළුවන්, සෑම දෙයක්ම පවත්වන්නට පුළුවන් දේවල් නෙවෙයි, ලබා ගන්න පුළුවන් දේවල් නෙවෙයි, ලැබ ගන්න පුළුවන් දේවල් නෙවෙයි. මෙන්න මේ දර්ශනය ඇති වුණාට පස්සේ ඒ දර්ශනයත් එක්ක යාගේ ජීවිතය හරිය සුන්දරයි. එවැනි ජීවිත ගත කරන ගිහියත්තොත් ඉතාම සුන්දරව ජීවිතය ගත කරනවා, පැවිදියත්තොත් ඉතාම සුන්දර ජීවිත ගත කරනවා. ඔන්න එතකොට එතනින් අපි අදහසක් ගනිමු. ඒචේදී කියලා දුන්නු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වටහා ගන්න අවශ්‍ය ප්‍රධානම සාධකය තමයි විචක්ෂණශීලී බව කියලා කිව්වා. එයා ජීවිතයේ යෙදෙන හැම කාරණයක් පිළිබඳව හිතනවා විචක්ෂණශීලී. අන්න ඒ නිසා එයාගේ හිතන ගතිය නිසාම මේ ලෝකයේ පොරබදන්න, ලෝකයේ දේවල් එක්ක ඉන්න අයත් එක්ක ගැටෙන්න යන්නේ නැහැ. ඉතින් අර ඒ විචක්ෂණශීලී ගතිය නිසා ඒ කෙනාගේ ජීවිතය අර ඇලෙන්න ගැටෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් අඩුයි. එයාට ජීවත් වෙද්දි ලෝකයක් එක්ක දැන් මේ ඉපදිච්ච නිසා මේ කය නඩත්තු කරන්න ඕනනේ. එයාට එයාගේ පවුලේ තව ස්වාමියා, වීරින්ද, දූ දරුවෝ, ඥාති හිතයිසින්, සමාජ යුතුකම් ආදී දේවල් තියෙනවා. හැබැයි එයා පැවැත්මට අදාළව ඒ දේවල් ඒ අවශ්‍ය විදියට කරાવી. එයා කරනවා. නැත්නම් අර ජීවිත පැවැත්මට අවශ්‍ය දේවල් නොකර ඉන්න බෑනේ. යෙදෙන කාරණාවල් කරන්න ඕනේ. හැබැයි එයාගේ තියෙන විශේෂතම හැකියාව තමයි විචක්ෂණශීලී ගතිය නිසා අන්න එයා ලෝකේ ඇලෙන්න තියෙන දේවල් එක ඇලෙන්න යන්නේ නැහැ. ගැටෙන්න තියෙන දේවල් එක ගැටෙන්න යන්නේ නැහැ. අන්න පැවැත්මට අවශ්‍ය දේවල් මොනවා හරි කරાવી. නමුත් වැටහින් සාගර ස්වභාවකින් විමසනශීලී ගතිය නිසා අන්න එයා ඇලෙන්න තියෙන දේවල් එක ඇලෙන්නේ නැති නිසා, ගැටෙන්න තියෙන දේවල් එක ගැටෙන්නේ යන්නේ නැති නිසා ගිහි වේවා පැවිදි වේවා ඒ ජීවිතයේ සුන්දරයි කියන බව ඒ ඡේදය තුනේ කතා වෙනවා. එතකොට ඒ සඳහා එයාගේ ජීවිතයේ සිහියක් පවත්වන නිරන්තරයෙන් හුරු වෙනවා. ඒ වගේම යහපත් කායික, වාචසික, මානසික ක්‍රියා කරන්න. ඒ වගේම හිත එකඟ කරගන්න උත්සාහ කරනවා. ඒ වගේමයි අල්පේච්ඡ, සන්තුෂ්ටි, අවිවේක කියන මෙන්න මේ කාරණාවලට හිත නැමෙනවා. එතකොට ඒවට හිත නැවුණු තැනදී ඒ කරුණු එක්ක යාට පුළුවන් අර බුදුරජාණන් වහන්සේ පෙන්වපු ධර්මය තුළ යථාර්ථවාදී ප්‍රතිපදාව ප්‍රායෝගිකව පුරුදු කරන්න. ඒ පුරුදු කිරීම කියන කාරණාවට ඒක ගොඩාක් උපකාර වෙනවා. ඔන්න දැන් අපි කතා කරා ඒ ඡේදයේදී අර හිතන විමසන ගතියක් තියෙනවා කියන කිව්වනේ. අන්නේ හිතන විමසන ගතියෙන් සත්‍යවාදීව හිතනකොට එයාට බාහිරින් දහමකුත් ඇහෙනවා. ඉතින් එහෙම බාහිරින් අර ශ්‍රුතවත්ව ජීවිතයක් පෝෂණය වෙද්දී අන්න මේ හරියට අර සරු බීජයක් හොඳ සුදුසු ශේෂ්ත්‍රයක වපුරන්නට වගේ හරියට මේ අර ධර්මය ප්‍රායෝගිකව පුරුදු කරන්නට උපකාර වෙන කාරණා කීපයක් ඒ ඡේදෙදි ඉස්මතු කරා. එකක් තමයි ජීවිතේ සිහියක් පවත්වන්නට උරු වීම. අන්න දවසේ කටයුතු කරද්දී උදේ අවදි වෙච්ච මොහොතේ ඉඳලා රාත්‍රියේ නිින්දට යනතේ අපේ ජීවිත ක්‍රියාකාරකම් ගොඩක් තියෙනවානේ. අර අපේ උදේ අවදි වෙච්ච වෙනාවේ දෛනික ක්‍රියාකාරකම් හැම දෙයක්ම ඉදිරියට යනවා, ආපස්සට යනවා, ඉදිරිය බලනවා, වටපිටාව බලනවා, අතපය හකුලනවා, දිගාරිනවා නේද? ඊට පස්සේ අපි අඳිනවා, පළඳිනවා, ආහාර ගන්නවා, කනවා, බොනවා, කතාබහ කරනවා, නිහඬ වෙ ඉන්නවා, නිදා ගන්න ඉරියව් ගොඩ දේවල් ඔබ ඔබේ ජීවිතයට හැරිට බලන්න. අන්නේ කටයුතුත් එක්ක ජීවිතේ සිහියක් පවත්වන්නට උරු වෙනවා. අන්නේක උපකාරකයි, උපකාරක ධර්මයක්. මොනවටද? අර වැටහීම් සහගත ස්වභාවයේ විචක්ෂණශීලී ගතිය තීව්‍ර වෙන ජීවිතේ සිහියක් පවත්වන්න උරු වෙන්න ඕන කියලා කියනවා. ඒ වගේම තමයි යහපත් කායික වාචික මානසික ක්‍රියා, කයින් කරන දේවල්, ඒ වගේම වචනෙන් කියන දේවල්, හිතන දේවල්, අන්න ඒවා යහපත් වෙන්න ඕන. ඒ කියන්නේ හිතන කෙනාගේ ගතිය කොහොමත් එහෙම තමයි. දැන් ඒ කරන දේවල් Tamanට අයහපතක් නොවන, ඒ වගේම කරන කියන හිතන දේවල් Tamanට අයහපතක් නොවන, කරන කියන දේවල් අනුන්ට යහපතක් තමන්ට යහපතක් වන, මේ තමන්ට අයහපතක් නොවන, අනුන්ට අයහපතක් නොවන, අනුන්ට යහපතක් වන, තමන්ටත් අනුන්ටත් ඉන්න තැනටත් යහපතක් වෙන දේවල්, මෙන්න ඒ කායික වාචසික මානසික ක්‍රියා අපේ ජීවිතේ හුරු පුරුදු කරගන්න ඕන. එයාගේ ජීවිතේ සත්පුරුෂකම, ගුණවත්කම කියන දේවල්, මුදුමලොක් ගතිය, ඉවසන ගතිය, තව කෙනෙක්ගේ වචනයට නම්‍යශීලී බව, මධ්‍යස්ථව යමක් දිහා බලන්න පුළුවන්කම, අර කුහක නැතිකම, අනතිමානීකම, මෙන්න මේ වගේ දේවල් ගුණාංග ජීවිතයේ ඉස්මතු වෙන්නට ඕන. ඒ කියන්නේ කායික ක්‍රියාවන්, වාචික ක්‍රියාවන්, මානසික ක්‍රියාවන් බොහොම මටසිරිගේ සෞම්‍ය මුදුමලොක් යහපත් දේවල් වෙන්න ඕන කියලා කියනවා. ඒ වගේම හිත එකඟ කර ගැනීමට උත්සාහ කර ගැනීම. ඒ කියන්නේ මම ඔන්න හිතන්න කයෙහි කය අනුව පිළිබඳව දැක්මක් නැත්තම් නිතරම යා ඉන්නේ ලෝකයක් එක්ක. එක්ක කෙනෙක් ගැන හිතමින් ඉන්නවා, කෙනෙක් හරේ, තව කෙනෙක් හරේ, එහෙම නැත්නම් තව පිරිසක් ගැන හරි, මොකක් හරි දෙයක් කර පිළිබඳව, මොකක් හරි ද්‍රව්‍යයක්, උපකරණයක් සම්බන්ධයෙන්, මොකක් හරි ස්ථානයක් සම්බන්ධයෙන්, නැත්තම් ගෙවිල ගියපු අතීතයේ සම්බන්ධ කාරණාවක්, මත්ෙහි කරන්න තියෙන කාරණාවක් එක්ක එයා නිතරම අන්තරාවර්ති නෑ, බහිර්වර්ති. ඒ කියන්නේ හැමතිස් ඇතුල් පැත්තට යොමු වෙලා නැහැ, බාහිරාවර්ති, එළියකට ගිහිල්ලා. එහෙම වෙන්න බෑ. මේ ධර්මීය ප්‍රායෝගිකව පුරුදු කරන කෙනා හිත එකඟ කරගන්න උත්සුක වෙනවා කියලා කරගන්න ඕන කියලා කියන. ඒ වගේම අල්පේච් සන්තුට්ටි පවිවේක කියන කාරණා කීපයක් කිව්ව. අල්පේච් කියන්නේ අල්පේච් ජීවිතයක්, සන්තුට්ටි සතුට වන, ලද්දෙන් සතුට වන ජීවිතයක්, පවිවේක කායික වශයෙන් විවේක ගන්නන ස්වභාවයක්, මානසික වශයෙන් විවේක ගන්නන ස්වභාවයක්, කෙලෙස් වශයෙන් අපේ කෙලෙස් වලින් මිදහස් වෙන උත්සුක වන ගතියක්. මෙන්න මේ වගේ කාරණා ජීවිතයේ සිහිය පවත්වන්න උරුවීම, යහපත් කායික වාචික මානසික ක්‍රියා, හිත එකඟ කරගන්න උත්සාහ ගන්නවා, ඒ වගේම අල්පේච්ඡ සන්තුට්ටි පවිවේක කියන කාරණා ජීවිතේ ඉස්මතු කරගන්න බව ඒ ඡේදයේදී සිහිපත් කළා. ඊළඟට ඒ හරි අර අපි කතා කරපු නිසා තමයි වේගෙන් කතා කරගෙන ගියේ, සති කිහිපෙකින් අපිට සම්බන්ධ වෙන්න වෙච්ච නිසා. මොකක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන යථාර්ථවාදී ධර්ම? ඔන්න ඊළඟට ඒ ප්‍රශ්නයේ තුලම මේ අපිට ඉස්මතු වෙන කාරණේ තියෙනවා. මොන බුදුරජාණන් වහන්සේගේ යථාර්ථවාදී ධර්ම කියන්නේ මොකක්ද කියන කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් මොකක්ද? දැන් අපි හිතමු වෙනත් ආගමක් කෙනෙක්ම වෙන්න ඕනේ. අපි හිතමු දැන් අපේම කෙනෙක් කවුරු හරි අහුවොත් මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන යථාර්ථවාදී දහම? ගම්භීර දහම, අතක්කාවචර දහම, අන් අයට ලෝකයාට සැසඳිය නොහැකි දහම, තර්කයට ගෝචර නොවන දහම. ඒ ධර්මයේ තමයි සක්කාය නිරෝධ වෙන ස්වකීයත්වයේ ඉක්මවන ප්‍රතිපදාවක්. ප්‍රතිපදාවක් අර්ථාන්විත වීම. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන යථාර්ථවාදී ධර්ම මොකක්ද කියලා ඇහුවට පස්සේ අන් අයට ලෝකය කියන්නේ තර්ක ඒ ධර්මයේ තමයි සක්කාය නිරෝධ වෙන සොකීයත්වයේ ඉක්මවන ප්‍රතිපදාවක් අර්ථාන්විත වීම. ඔන්න වචන දෙකක් තියෙනවා, ප්‍රතිපදාවක් වෙන්නත් ඕන, ඒ ප්‍රතිපදාව අර්ථාන්විත වීම කියලා තියෙනවා. එතකොට සක්කාය නිරෝධ වන ප්‍රතිපදාවක් අර්ථාන්විත වෙන්නේ ලෝකයේ යෙදුණු සක්කායක් එක්ක. ඊතර වීමක් අර්ථ ගන්නෙන්නේ ලෝකයේ යෙදුණු සක්කායක් එක්ක. සක්කායක් යෙදුනේ නැත්නම් ලෝක සක්කාය නිරෝධයක් කියන කාරණාවක් කතා කරන්න ඕන නැහැ. සක්කායක් යෙදෙනකොට ඒ සක්කාය කියන, එහෙම නැත්නම් ස්වකීයත්වයක් කියන කාරණාව යථාර්ථවාදී භවෙන් යුක්ත වෙනකොට, ඒ යථාර්ථවාදී භවෙහි භාවිතයක් සිදු කරනකොට සිදුවෙන ප්‍රතිපදාව තමයි සක්කාය නිරෝධය කියන එක. ඒකට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. මොන කවුරු හරි ඇහුවොත් මේ මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගය, මොකද සක්කාය නිරෝධය කියලා ඇහුවොත් නිකම් ප්‍රශ්නයක් ඇටියට ඇහුවොත් ඔය ඡේදයේ උත්තරයක් තියෙනවා නේ. සක්කාය නිරෝධ වෙන ප්‍රතිපදාවත් අර්ථාන්විත වෙන්නේ ලෝකයේ දුණු සක්කායක් එක්ක. ලෝකයේ ඉදිච්ච සක්කායක් එක්ක තමයි නිරෝධයක් කතා කරන්න වෙන්නේ. සක්කායක් හිඳුනේ නැත්නම් සක්කාය නිරෝධයක් කියන කාරණාවක් කතා කරන්න ඕනේ නෑ කිව්වා. සක්කායක් යෙදෙනකොට ඒ සක්කාය කියන, එහෙම නැත්නම් ස්වකීයත්වයක් කියන කාරණාව යථාර්ථවාදී භවෙන් යුක්ත වෙනකොට, ඒ යථාර්ථවාදී භවෙහි භාවිතයක් සිදු කරනකොට, ඒ කියන්නේ සක්කාය කියන එක යථාර්ථවාදී වෙන්නත් ඕන, යථාර්ථවාදී වෙලා විතරක් මදි භාවිතයක් කරනකොට, භාවිතයක් සිදු කරනකොට සිදු වෙන ප්‍රතිපදාව තමයි, සිදු වෙන ප්‍රතිපදාව තමයි මොකද්ද? සක්කාය නිරෝධය කියන එක. ඒකට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. අන්න ඊතර හත් ලස්සන තැනක් තියෙනවා. සක්කාය කියන සොකීයත්වය කියන කාරණාව යථාර්ථවාදී භවෙන් යුක්ත වෙනකොට ඒ යථාර්ථවාදී භවෙහි භාවිතයක් සිදු කරනවා. මොන භාවිතයක් කරන්නත් ඕන. වැටහීම් සහගත ස්වභාවිතරන් නෙවෙයි. සොකීයත්වයේ යථාර්ථවාදී භවෙන් යුක්ත වෙන්නත් ඕන. යථාර්ථවාදී භවෙහි භාවිතයක් කරනකොට සිදු වෙන ප්‍රතිපදාව, සිදු වෙන එක කරන එකක් නෙවෙයි, සිදු වෙන ප්‍රතිපදාව තමයි සක්කාය නිරෝධය කියලා කියන්නේ. නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන්නේ කියලා කිව්ව නේද? අපි එතන ඉඳි ඉස්සරහට බලමු. ඇස කන නාසය කියන තැනින් එහෙනම් කියනවා අපි, මට මතක හිටියට මෙන්න මේ හරියෙන් තමයි ගිය සතියේ කලින් සතියක අපි නතර කරේ නිසා මේ හරියෙන් ඉඳලා පොඩ්ඩක් කිවිල කියාගෙන යන්න. ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මෙන්න මේ කරුණු ලෝකයේ යෙදෙන සක්කායක්. ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මෙන්න මේ කරුණු ලෝකයේ යෙදෙන සක්කායක්. අනේ ලෝකයේ යෙදෙන සක්කාය තමයි ඇස, කන, නාසය, දිව, කය, මන කියන්නේ. ඒ කියන්නේ ලෝකයක් යෙදෙන්නේ. ඔන්න ලෝකයක් කියන එකක් යෙදෙන්නේ ඇසෙන් රූපයක් දකිනකොට. මොන ලෝකයක් යෙදෙන්නේ කොහොමද? ඇසෙන් රූපයක් දකිනකොට. හොඳට එතන අවධානය යොමු කරන්න. ලෝකයක් යෙදෙන්නේ ඇසෙන් රූපයක් දකිනකොට, කනින් ශබ්දයක් අහනකොට, නාසයෙන් ආග්‍රහණය කරනකොට, දිවෙන් රස ලබනකොට, කයෙන් පහස ලබනකොට, මනසින් හිතනකොට, ලෝකයක් ගොඩ නැගෙනවා කියලා කියනවා. ඔන්න දැන් මගේ ඉස්සරහා මේසයක් තියෙනවා. නිකලමට හිතන්න, බොහොම අවංක වෙලා, බොහොම සත්‍යවාදී වෙලා හිතන්න, මට මේසේ පේනවද ඇහැට රූපයක් පේනවද කියලා බලන්න. ඔන්න සක්කායක් යෙදෙන්නේ කොහොමද කියලා තියෙන විස්තර කරා. කියන ලෝකයක් යෙදෙන්නේ දැන් මට මේසේ පේනවා. ප්‍රායෝගිකව මට මේ ෆෝන් එක පේනවා. ඇත්තටම වෙන්නේ ඇහැට රූපයක් පේනවා කියන එකද, ඇහැට ෆෝන් එකක් පේනවා කියන එකද, ඇහැට රූපයක් පේනවා කියන එකද, මට ෆෝන් එකක් පේනවා කියන එකද, කනට ශබ්දයක් ඇහෙනවා කියන එකද, මේ කවුරු හරි කතා කරනවා කියලාද? නිකම්ම හිතන්න පොඩ්ඩක් හොඳට අවධානය යොමු කරලා අන්න බලන්න. ලෝකය කියලා කියන්නේ පින්වතුනි මට ෆෝන් එකක් පේනවා කියන තැනින් නෙවෙයි, ඇහැට රූපයක් පේනවා කියන කොටයි ලෝකයේ යෙදෙන ලෝකය කතා කරන්න වෙන්නේ. අන්න එතන පොඩ්ඩක් හොඳට අවධානය තියලා බලන්න. සක්කායක් කියන්නේ මේ වගේ තැනකි. මං ඒ ඡේදය ආපහු කියන්නම් මේ අපිට ග්‍රහණය කරගන්න. ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මෙන්න මේ කරුණු ලෝකයේ දෙන සක්කාය. ඇස, කන, නාසය, දිව, කය, මන කියන්නේ ලෝකයේ දෙන සක්කාය. ඒ කියන්නේ ලෝකයක් යෙදෙන්නේ. ඔන්න ලෝකයක් යෙදෙන්නේ ඇසෙන් රූප දකිනකොට. කවුරු හරි ඇහුවොත් ලෝකයක් යෙදෙන්නේ කොහොමද කියලා, මට ෆෝන් එකක් පේනකොට නෙවෙයි, ඇහෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, නාසයෙන් ආග්‍රහණය කරනකොට, දිවෙන් රස ලබනකොට, කයෙන් පහස ලබනකොට, මනසින් හිතනකොට ලෝකයක් ගොඩ නැගිනවා. එහෙම ලෝකයක් ගොඩ නැගිනකොට ඒ ජීවිතයේ තුල යම් ස්වરૂපයකට කොටු වෙනවා. ඔන්න ඔය විදිහට ලෝකයක් ගොඩ නැගිනකොට, අපි තුන් ඇහෙන් රූපයක් දකිනකොට යම් ස්වરૂපයකට කොටු වෙනවා. රූපයක් කියන කාරණයකට කොටු වෙනවා. වින්දනයකට කොටු වෙනවා. හඳුනා ගැනීමකට කොටු වෙනවා. චේතනාත්මක භාවයකට කොටු වෙනවා. දැන ගැනීමකට කොටු වෙනවා. දැන් බලන්න ජීවිතය කියලා කියන්නේ ඕක නෙවෙයිද කියලා. එතකොට ජීවිතය කියලා කියන්නේ යම් සක්කායක්. ඔන්න දැන් මේ අපි ඉගෙනගත්ත ඡේදයත් එක්ක හොතින් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඉගෙනගත්ත කොටසත් එක්ක සක්කායක් කියලා කියන්නේ මොකද්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොතින් මට ෆෝන් එක පේනවනේ ඇහැෙන් රූපයක් දකිද්දි, ඇහැට රූපයක් දකිනකොට මම එකක් ගන්නම්. ඇහැට රූපයක්, ඇහෙන් රූපයක් දකිනකොට ලෝකයක් ගොඩ නැගෙනවා. අන් ඇහෙන් රූපයක් දකිනකොට ලෝකයක් ගොඩ නැගෙනවා. එහෙම ලෝකයක් ගොඩ නැගෙනකොට ඒ ජීවිතය තුළ යම් ස්වરૂපයකට කොටු වෙනවා. යම් ස්වરૂපයකට කොටු වෙනවා. වින්දනයේට කොටු වෙනවා. හඳුනා ගැනීමකට කොටු වෙනවා. චේතනාත්මක භාවයකට කොටු වෙනවා. දැන ගැනීමකට කොටු වෙනවා. දැන් බලන්න ජීවිතය කියලා කියන්නේ ඕක නෙවෙයිද කියලා. අම්මෝ මට ජීවිතේලා තියෙන්නේ ඕක නෙවෙයිනේ. වෙන වෙන කාරණා ටිකක් නේ. නිකම්ම හිතන්න. හැබැයි දැන් අපේ ජීවිතේ නෑ තියෙන්නේ ওই ටිකද? හැබැයි හොඳට විමසලා බැලුවොතින් ඔන්න ඔහොම ටිකක් තමයි ජීවිතය කියලා කියන්න වෙන්නේ නේ අපිට. හැබැයි ඔయిత එහා ගිහ වෙන වෙන කාරණා ගොඩාක් හැටියට තමයි ජීවිතේ වෙලා තියෙන්නේ. හැබැයි ඇත්තටම ජීවිතේ වෙලා තියෙන ඇහෙන් රූපයක් දකිද්දි යම් ස්වરૂපයකට කොටු වෙනවා, වින්දනයකට කොටු වෙනවා, හඳුන ගැනීමකට කොටු වෙනවා, චේතනාත්මක ස්වභාවයකට, චේතනාත්මක භාවයකට කොටු වෙනවා, දැන ගැනීමකට කොටු වෙනවා. දැන් බලන්න ජීවිතය කියලා කියන්නේ ඕක නෙවෙයිද කියලා. එතකොට ජීවිතය කියලා කියන්නේ යම් සක්කාය. ඔන්න ඔතනට තමයි අපි සක්කාය කියලා කියන්නේ. ඇහෙන් රූප බලද්දී යම් ස්වરૂපයකට කොටු වෙනවා නම්, විඳීමකට, හඳුන ගැනීමට, චේතනාත්මක භාවයකට, දැන ගැනීමකට කොටු වෙනවා නම් ආන්න එකට කියනවා සක්කාය කියලා. යම් සක්කාය. හැබැයි මේ කාරණාව අපි හිතාගෙන ඉන්නේ ඒකාන්තයෙන්ම එවැනි එකක් තියෙනවා කියලා. ඔන්න අපි හැබැයි අපි හිතාගෙන ඉන්නේ මොකද්ද? ඒකාන්තයෙන්ම මෙහෙම එකක් තියෙනවා කියලා. අපට මේ සක්කාය පිළිබඳව වැටහීමක් නැති නිසා. ඇහෙන් රූපයක් පේනකොට පෙනුණු කාරණාව එක්ක සිදු වුණේ ස්වરૂපයක්, විඳීමක්, හඳුන ගැනීමක්, චේතනාත්මක බව දැන ගැනීමක් එක්ක ලං වෙලා බැඳිලා වාසය කිරීමක් බව වටහා ගන්නෙ නැති වෙනකොට අපිට හමු වෙනවා ලෝකයේ පෙනෙන රූපයක් තියෙන බව. අන්න අපිට වෙච්ච වැරද්ද. මොකද්ද අපි හිතන් ඉන්නේ? දැන් අපි සක්කායක් කියලා විස්තර කරගතනේ. ඇහෙන් රූපයක් දැකීදී යම් ස්වરૂපයකට, විඳීමකට, හඳුන ගැනීමකට, චේතනාත්මක භවකට, දැන ගැනීමකට කොටු වෙනවා සක්කායක් හැටියට. හැබැයි මේ කාරණාව අපි හිතාගෙන ඉන්නේ ඒකාන්තයෙන්ම සක්කායක් කියලා එකක් තියෙනවා කියලා. අපිට මේ සක්කාය පිළිබඳව වැටහීමක් නැති නිසා ඇහෙන් රූපයක් පේනකොට පෙනුණු කාරණාව එක්ක සිදුවුනේ ස්වરૂපයක්, විඳීමක්, හඳුන ගැනීමක්, චේතනාත්මක බවක් දැන ගැනීමක් එක්ක ලං වෙලා බැඳිලා වාසය කිරීමක් බව වටහා ගන්න නැති වෙනකොට, බැඳිලා වාසය කිරීමක් බව වටහා ගන්න නැති වෙනකොට අපිට හමු වෙනවා අදෙන් වැටහීමක් නැහැ. සත්‍ය හොයන්නේ නැහැ. සත්‍ය අවබෝධයක් වැටහීමක් නැති නිසා මොකද වෙන්නේ? අපිට හමු වෙනවා ලෝකේ පෙනෙන රූපයක් තියෙන බව. ඔන්න අපිට පෙනීමෙන් පරිබාහිර වෙච්ච රූපයක් පේන්න, මෙහි මම ඉන්නවා, මට පේන මේසයක් තියෙනවා. ඔන්න ඔය විදිහට යනවා. දැන් අපිට වෙලා තියෙන්නේ ඒකනේ. දැන් අහන්නෙක් මෙහි ඉන්නවා, අහන්න මට ගීතයක් තියෙනවා, මොකක් හරි ශබ්දයක් තියෙනවා. දැනෙන්නෙක් මෙහි ඉන්නවා, නාසයට දැනෙන සුවඳක් තියෙනවා, අරෙලිය මල් සුවඳ කියලා. මම රස විඳින්නෙක් මෙහි ඉන්නවා, මට දිවට දැනෙනවා පිටුම පැණි රසයි, කිරි රසයි කියලා රසය තිබිලා. අත් විඳින්නෙක් මේ පැත්තේ ඉඳලා මට කර්කශ මුදු මොලොක් අත් විඳීමක් තියෙනවා කියලා හිතන්නේ. මෙහි ඉඳලා අරමුණු තියෙන හොඳ දේවල්, නරක දේවල්, අවශ්‍ය දේවල්, අනවශ්‍ය දේවල් හිතන අරමුණුත් තිබිලා. ඔන්න හැබැයි සක්කාය පිළිබඳව වැටහීමක් නැතිකම නිසා බැඳිලා ලං වෙලා අල්ලගෙන වාසය කිරීමක් තමයි වෙලා තියෙන්නේ. ඇහෙන ශබ්දයක් තියෙනවා, ඒ ශබ්දය අහන්නෙක් ඉන්නවා. ඒ කියන්නේ වස්තුත්වයක් හා පුද්ගලත්වයක් තියෙනවා. එනේ අහන්නේ, අත්දකින්නෙක් සහ අත්දැකීමක් නේද තියෙනවා. අපට ලෝකය හැදෙන්නේ එහෙම නෙවෙයිද බලන්න. දැනෙන ගන්ධයක් තියෙනවා, ඒ ගන්ධය ලබන්නෙක් ඉන්නවා. දැනෙන රසයක් තියෙනවා, ඒ රසය ලබන්නෙක් ඉන්නවා. දැනෙන පහසක් තියෙනවා, ඒ පහස ලබන්නෙක් ඉන්නවා. හිතෙන සිතිවිල්ලක් තියෙනවා, ඒ සිතිවිල්ල හිතන්නෙක් ඉන්නවා. මෙන්න මේ කාරණාවලින් තොරව, ඒ කියන්නේ අත්විඳින දෙයක් සහ අත්විඳින්නේ කියන කාරණාවන්ගෙන් තොරව මෙන්න මේ කාරණාවලින් තොරව අපට යම් කිසි හරි වැටහීමක් එනවනම් දැක්මක් ඉස්මතු වෙනවනම් අන්න වැටහීමක් ඉස්මතු වෙනවනම් දැක්මක් ඉස්මතු වෙනවනම් ඒ වැටහීම ඒ දැක්ම සිදු වෙන්නේ යම් කිසි විචක්ෂණයක් දියුණු කරනකොට. ඔන්න දැන් මම හිතාගත්තට හරියන්නේ නැහැ මෙහෙම. ඔන්න දැන් මම හිතන මේක බොරුවා. මේ මේ මෙතන මේ මේ අත්දකින්නේ කියන්නේ බොරුවක්, අත්දකින්න දෙයක්වත් නැහැ, ඒකත් බොරුවක්. ඒක ලෝකයේ මේක බොරුවක් කියලා එහෙම හිතුවට හරියන්නේ නැහැ. ඒක විතර්කයක් විතරයි. මේ විතර්කය කියලා එකක් තියෙනවා, විචක්ෂණේ කියලා එකක් තියෙනවා. අපි හිතාගෙන ඔය මේක මේක වෙන්න මෙන්න මෙහෙමයි කියලා උත්තරයක් ආවට හරියන්නේ නැහැ. විචක්ෂණයක් තමයි, විතර්කයක් නෙවෙයි නෝ විචක්ෂණයක්. ඒ ඔන්න දැන් අත්විඳින්නෙක් සහ අත්විඳින දෙයක් කියන දෙපිලක් එතනින් ඉක්ම වීම සිද්ධ වෙන්නේ යම්කිසි වැටහීමක් දැක්මක් තියෙනකොට. අනේ දැක්ම සිදු වෙන්නේ යම්කිසි විචක්ෂණයක් දියුණු කරනකොට, යම්කිසි හිතන රටාවක් ඉස්මතු වෙද්දී. එතකොට ඒ හිතන රටාව එක්ක යම්කිසි කෙනෙක් ජීවිතය ගත කරන්න හුරු වුණොත්, ඔනෝයි හිතන රටාවක කවුරු හරි ජීවිතේ හුරු වුණොත්, ඒ හිතන රටාව එක්ක ජීවිතය දකින්න හුරු වුණොත්, ඒ හිතන රටාවත් එක්කම ජීවිතය දකින්න හුරු වුණොත්, අන්න ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා ඇහැට රූපයක් ඇති බව, ඇහැට පේන රූපයක් නැති බව, පේන්න ඇහැක් ඇති බව, පෙනෙන්න ඇහැක් නැති බව කියන මේ කතා සියල්ලක්ම ඉක්ම වෙනවා. මොකද හේතුව එයා ක්‍රමයකට හික්මෙනවා. ඔන්න වචනේ කාවු මොකද්ද? ක්‍රමයකට හික්මෙනවා කියලා. හැබැයි ඒ ක්‍රමයකට හික්මෙන දේ එයා පෙන්වුවේ ලෝකයක් එක්ක. ඔන්න දැන් අපි හිතනවා දැන් මේ දැන් මොකද්ද ලෝකේ කියලා කියන්නේ ඇහෙන් රූපයක් දකින්නකොට කියනකොට පේන්නේ නැහැකු දකින්න රූපයකුත් තියෙනවා. ඔන්න ඔය විදිහට යනවා. ඉතින් මුතන මේ වචනේ කියන්න වෙන්නේ ලෝකයේ අලලා නැත්නම් ලෝකයට ගෝචර වෙන්නේ නැහනේ. විචක්ෂණයක් දිනු කරගත්තොත් කවුරු හරි පේන්නේ නැහැ තියෙනවා හෝ නැහැ හෝ, පේන රූපයක් තියෙනවා හෝ නැහැ හෝ කියන කතා වලින් ඔය ඔක්කොගින්ම ඉක්මනවා. එයාට ඉස්මතු වෙලා තියෙන ක්‍රමයක්. ඔන්නේ ක්‍රමයක් කියන වචනේ හොඳට මතක තියාගන්න. දැන් හිතන ගතියකට බාහිරින් දහමක් ඇහෙනකොට ඉස්මතු වෙන්නේ මොකද්ද? ක්‍රමයක්, මාර්ගයක් තමයි ඉස්මතු වෙන්නේ. මේ ටික හරිය සියුම් හොඳට අවධානය තියාගන්න. ඒ කියන්නේ ඇහෙන් රූප දකින විදිය. එතකොට ඇහෙන් රූපයක් දකිනවා කියන කාරණාව කියනකොටම කියවිලා තියෙනවා ඇහැකට රූපයක් වැටින අවස්ථා දෙකක්. ඔන්න ඇහැකුත් තිබිලා ඇහැට රූපයකුත් වැටිලා අවස්ථා දෙකක්, කරුණු දෙකක්. ඒ කරුණ ඇති කල්හි කියන කාරණාව, ඇති බව කියන කාරණාව. ඇති කල්හි කියන කාරණාව ධර්මයේ ස්වභාවය. ඇති බවක් කියන කාරණාවක් ඇති නිසා තමයි ඇහැට රූපයක් පේනවා කියන කාරණාවක් විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ. කනට ශබ්දයක් ඇහෙනවා කියන කාරණාවක් විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ. දැන් අපි හිතමුකෝ කිසිඳු විදියකින් අපිට ගෝචර නොවන කරුණක් අපිට කියලා දෙනවා නම් අපිට ඒ කාරණාව ගැන හිතන්න බෑ. අපිට යමක් ගැන හිතන්න නම් අනිවාර්යයෙන්ම අපිට ගෝචර වෙන කරුණක් කියන්න වෙනවා. එතකොට එහෙනම් ඇහැක් ගැන කියන්න වෙනවා, රූපයක් ගැන කියන්න වෙනවා, කනක් නාසයක් දිවක් කයක් පහසක් රසයක් සද්දයක් ගන්ධයක් මනසක් අරමුණක් ගැන කියන්න වෙනවා. ඒ කියන කාරණාව ලෝකය කියන ස්වභාවය එක්ක, ලෝකයේ අත්දැකීම් ස්වභාවය එක්ක, ලෝකයේ ව්‍යවහාරය එක්ක අයිති එකක් නෙවෙයිද? ලෝකයට අයිති එකක්. ඒ ඡේදයෙන් කිව්වෙ පින්වතුනි දැන් අපේ අධ්‍යක්ෂින් ලෝකයේ නැති දෙයක් කිව්වට වැඩක් නැහැනේ, අපිට තේරෙන්නේ නැහැනේ. අපේ අධ්‍යක්ෂින් ලෝකයේ අලලා තමයි මේ යමක් කියන්න වෙන්නේ. එහෙම ලෝකයක් එක්ක තමයි පෙන්නුවේ. නැත්තම් ලෝකයේ දෙයක් තියෙන ලෝකයේ ක්‍රමයක් ඉස්මතු කරේ ලෝකයේ දෙයක් අලලා. එහෙම නැත්තම් මේක පැහැදිලි කරන්න විස්තර කරන්න ක්‍රමයක් නැහැ. අපිට මෙන්න මෙහෙම එකක් අපිට මම මේක උපමාවක් හැටියට කියන්නම්කෝ. ගඟට ඉනි කැපුවා වාගේ. අපි කියනු ගඟකට ඉනි කැපුවා වාගේ කියලා අපි කියනු. අපි කවුරු හරි මොකක් හරි නිෂ්ඵල දෙයක් කරනකොට, අර්ථ ශූන්‍ය දෙයක් මේ කරනකොට ඕක නිකන් ගඟට ඉනි කපන්න වගේ කියලා කියනවා. දැන් එහෙම කිව්වට පස්සේ දැන් මේ ඒක අහන කෙනා තේරුම් ගන්න ඕන මොකද්ද? එයා තේරුම් ගන්න ඕන මේ ගඟට ඉනි කපන්න වගේ කිරිකොලට මේ නිෂ්ඵල ක්‍රියාවක්. එයා ගංගාවල් ගැන කියන ගියොත් මේ ලංකාවේ ගංගාවල් මෙච්චර තියෙනවා, ලෝකෙ මෙච්චර ගංගා තියෙනවා. ගංගාවක් හටගන්නේ මෙහෙමයි, ගංගාවේ මේ ගංගා ධාරයේ මෙහෙමයි, ගංගාවේ පෝෂක කොටස් මෙහෙමයි, ගංගාවේ ශාඛා හා ප්‍රශාඛා මෙන්න මේ විදියයි කියලා ඔය ගඟ මේ ගංගාවල් පිළිබඳව එයාට විස්තර කතනයක් આવුතින්. හරිද? එහෙම නැත්නම් ගඟට ඉනි කපන්නා වාගේ ඉනි වර්ග මෙන්න මෙහෙම තියෙනවා, මෙන්න මේ වර්ගින් තියෙනවා. එහෙම විග්‍රහයක් આવුතින්. එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ වක්කඩේ හකුරු හංගන්නා වාගේ. දැන් වක්කඩේ හකුරු හංගන්නා වාගේ කියලා කිව්වට පස්සේ මොකද? ඒ කියන්නේ ආයෙක දිහා බලන් දෙයක් නෑ කියන එකනේ. දැන් වක්කඩක් ගැන කතාවක් ඉස්මතුනොත් හකුරු ගැන කියන්නේ සීනි හකුරු තියෙනවා, කිතුල් හකුරු තියෙනවා, උප් හකුරු තියෙනවා. දැන් ඔය ඔය විදිහට විග්‍රහ තල් හකුරු තියෙනවා නේ. ඔය විග්‍රහයක් ආවදී ඒක එහෙම වෙන්න බෑ. දැන් ඒ වගේ අපි ලෝකයේ ජීව අපේ ඉන්න ලෝකයට ක්‍රමයක් භාග්‍යතුන් වහන්සේ මාර්ගයක් ඉස්මතු කරන්නේ. භාග්‍යතුන් වහන්සේ මාර්ගයක් ඉස්මතු කරද්දී මාර්ගයේ ඉස්මතු කරන්න වෙන්නේ ලෝකයටනේ, ඉන්න ලෝකයට. එහෙනම් ඇස රූප කන ශබ්ද නාසය ගන්ධ මේවා මේ ජීවිත උදාහරණ ගන්න වෙනවා. හැබැයි ඒව තියෙනවා කියලා තියෙන ඒව නැති වෙනවා කියන්න යනවා එහෙම නෙවෙයි කියන අර්ථයයි ගන්න ඕනේ. ඒකට අපි වචන පදවල හිර වෙන්න හොඳ නැහැ. ඒ වචන පද ඔස්සේ අපිට ක්‍රමයක් ඉස්මතු කරනවා, මාර්ගයක් ඉස්මතු කරනවා. අන්න ඒක තමයි අපි මතු කරගන්න අවශ්‍ය වෙන්නේ. හොඳයි, ඊළඟ ඡේදෙත් කියන්නම්ක. ඊට පස්සේ අපි පොඩ්ඩක් කතා කරමු. යම්කිසි කෙනෙක් මෙන්න මේ කාරණාව පිළිබඳව යථාර්ථවාදීව විචක්ෂණය කරන්න යොමු වුණොත්, යථාර්ථවාදීව විචක්ෂණය කරන විදිය කලින් පෙන්වලා දීලා තියෙනවා. ඒ කියන්නේ සාමිනාස එක එක විදියට කියලා දීලා තියෙනවා කියලා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇහැ ගැන දේශනා කළොත් මොන කවුරු හරි මොන්න දැන් මෙන්න මේ විමසන පටන් ගන්නවා. ඇහැ කියන කාරණාව යමෙක් හොයන්න පටන් ගත්තොත, ඇහැ කියන කාරණාව යමෙක් හොයන්න පටන් ගත්තොත් ඇහැ කියන්නේ මොකක්ද ඇහැ කියන්නේ? රූපය කියන්නේ මොකක්ද? කන කියන්නේ මොකක්ද? ශබ්දය කියන්නේ මොකක්ද? මේක හොයන්න ගත්තොත් මොන විදියටද සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි නිජ්ජානක් කන්ති ඉදමේව සත්‍යං මේම ඇත්තයි කියලා ගන්නෙ නැතිව ඇහැ ගැන හොයනකොට අපේ රාමුවකට කොටු වෙලා අපි අදහන, අපි කැමති, අපි අහලා දැනගත්ත, හිතලා අපි තේරුම් ගත්ත මොනවා හරි ක්‍රමයකට නම් අපට ඇහැ වැටෙන්නේ. එතකොට ඒ ඇහැ කියන කාරණාව වැටහිලා තියෙන්නේ Taman කොටු කරගත්ත රාමුවකට. හැබැයි ඇහැගෙන යමෙක් හොයන්න පටන් ගත්ත නම් ඒ වගේම රූපය, ශබ්දය, ගන්ධය, රසය, පහස, අරමුණු, කන, නාසය, දිව, කය, මනස හොයන්න ගත්තනම් කොහොමද සද්ධා, රුචි, අනුස්සව, ආකාර, පරිවිතක්ක, දිට්ඨි, නිඥානක්කන්ත වලින් තොරව ගැඹුරු දහම වෙන්නේ? ඒක අතක්කාවචර දහම වෙන්නේ. ඒක තමන්ගේ රාමුවින් තොරව හොයන්න පටන් ගත්තොත් ඇහැ කියන කාරණාව, ඒ හොයන ක්‍රමයට, මොන වචනය, ඒ හොයන විදියට, ඒ හිතන ශෛලියට, ඒ හිතන රටාවට, ඒ විචක්ෂණය කරන විදියට ඇහැ කියන කාරණාව මෙන්න මේකයි කියලා පෙන්වන්න කිසිදු විදියකින් සමීප වෙන්න විදියක් නැහැ, ලැගගන්න විදියක් නැහැ. ඒ නැහැ. ඒ සත්‍යවාදීවම හිතන ක්‍රමයම, හිතන ක්‍රමයම භාවිත වෙනවන සද්දා, රුචි, අනුස්සව, ආකාර, පරිවිතක, දිට්ඨි, නිඥානක්කන්ති කියන තමන්ගේ රාමුවකට කොටු වෙලා හිතීමකින් තොරව ඒ හිතන ක්‍රමයට අනුගත වෙනවනම් අන්න එතකොට එතන හිතෙහි එකඟත්වයක් එනවා. බාහිර එක, ලෝකයේ එක තියෙන සම්බන්ධයට, ඇහැ රූපත් එක තියෙන සම්බන්ධයට ඉඩක් නැති වෙලා යනවා. ඇහැ කියන කාරණාව යථාර්ථවාදීවම ඒකම, ඒ දැක්ම තුල ඉන්නවනම් අන්න ඒකට කියනවා නිවීම කියලා, නිරෝධයයි කියලා. ඒ කියන්නේ දැන් යම් කරුණක් ඔස්සේ කතා කරපු නිසා නිරෝධයට මගයි කියලා. මට මතක විදියට මේ ඔය හරි පහුගිය දවස්වල කතා කරේ, මේ සාකච්ඡාවේදී කතා කළා වගේ. ඔන්න අපි දැන් මෙතන පොඩ්ඩක් අපි සාකච්ඡා කරමු. මම මෙච්චරලා තනියෙන් කතා බහ කරපු නිසා පැයකට ආසන්න වගේ කාරණයක්. දැන් මෙතනදී අවසානයේදී කිව්වා මොකද්ද සද්දා. සද්දා කියලා කියන්නේ මොකද්ද? මේ පැහැදීමෙන් ඇදහීමෙන් පිළිගැනීමක් නැතුව, රුචිය කියලා කියන්නේ කැමැත්ත, මගේ කැමැත්ත අනුගත එක, අනුස්සව පරම්පරාවෙන් ආරංචියෙන් අහපු දේවල්, ආකාර පරිවිතක්ක මේ කියන්නේ ආකෘතියක් හැටියට විතර්ක කරලා ගැනීමකින් තොරව, දිට්ඨි නිඥානක් නැති තමන් විසින් ගත්ත ලබ්ධියක්, මේ ලබ්ධියක් තමන්ට හිතන විදියට කියන කාරණා පැත්තකින් තියලා අහ කියන කියන කාරණේ හොයන්න ගත්තොත් අන්න එතන එතෙන්දි ක්‍රමයක් ඉස්මතු වෙනවා. ඒකෝර අර ලෝකයෙන් සක්කාය කියන කාරණයක් එක එකතු වෙන්නේ නැහැ කියලා කියන එතන මේ මාර්ගය ක්‍රමයේ භාවිත වෙද්දී නිවීම සාක්ෂාත් වෙනවා කියන තැනට තමයි කතා කරන්නට යෙදුනේ. ඔන්න ඔතනට එනකම් අපි පොඩ්ඩක් පහුගිය සතියේ කතා කළා තා චුට්ටක් ඉස්සරහට එනකම්. නමුත් ඉතින්